ගුරුමෑණීනි, අපි කලින් දවසේ සාකච්ඡා කරේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංගලක්ෂණ පිළිබඳවනේ. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන්නේ මොනවා ගැනද?
අද දවසේ අලුත් මාතෘකාවක් පටන් ගන්න කලින් කියන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි දුවේ පුතේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංගලක්ෂණ යටතේ කතා කරන්න තව කරුණු කීපයක්ම තියෙනවා. මීට පෙර වැඩසටහනින් සාකච්ඡා කළේ ඔයාලට මතක ඇතිනේ අංගලක්ෂණ තුනක් විතරයි. ඒ වුණාට ඒ වගේම වැදගත් වෙන තවත් කරුණු හතක් විතර ඔබේ පෙළපතට අනුව තියෙනව නේද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක දරුවනේ දක්නට ලැබෙන තවත් අංගලක්ෂණ විදියට අපිට නිදහස සාධාරණ මැතිවරණ පැවැත්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් දකින්න ලැබෙනවා. නිදහස, සමානාත්මතාවය, අයිතිවාසිකම්, තහවුරු වුණ සමාජයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක දක්නට ලැබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමත් තවත් එක් අංග ලක්ෂණයක්. මාධ්‍ය නිදහස, තොරතුරු ලබා ගැනීමේ අයිතිය, ඒ කාරණත් අපට වැදගත්. ඒ වගේම තමා අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ දරුවනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක දක්නට ලැබෙන වැදගත් අංග ලක්ෂණයක්. නීතිය ආධිපත්‍ය හා නීති ඉදිරියේ සමානාත්මතාවය යන කරුණුත් මෙහිදී වැදගත් වෙනවා. එහෙමනම් මේ කියන කරුණු හොඳින් කියවන්න ඕනිවල හැමෝම. ඒ කියවලා හොඳට අධ්‍යයනය කරලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනි දරුවනේ. මොකද පසුගිය වසර 5ක විතර සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ අංග ලක්ෂණ පදනම් කරගෙන ඒ සෑම වසරකම ප්‍රශ්න කිහිපයක්ම ඇවිත් තියෙන ආකාරයක්. විශේෂයෙන්ම දරුවනේ 2019, 2017, 2016 යන වර්ෂවල ඔයාලා හොඳින් මේ ප්‍රශ්න පත්‍ර දිහා බැලුවා නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ අතරින් තමයි ප්‍රශ්න සැකසিলা තියෙන්නේ බහුතරයක් ඔබ අවබෝධ කරගන්නේ හොඳයි. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි දරුවනේ රාජ්‍ය හා ආණ්ඩුවේ ස්වභාවය.
ගුරුමෑණියනි, රාජ්‍ය හා ආණ්ඩුව කියන්නේ මොකද්ද? ඇයි අපිට මේ සංකල්පය වැදගත් වෙන්නේ?
දරුවනේ, මේ සංකල්ප දෙකම දේශපාලන විද්‍යාවේදී ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම පාලන ක්‍රමයක්, ජීවන ක්‍රමයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනකොට දරුවනේ රාජ්‍ය හා ආණ්ඩු කියන සංකල්පය හඳුනාගෙන ඒ වගේ ව්‍යූහය, ඒ වගේ මේවා මගින් ඉටුවන කාර්යභාරය වටහා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. මුලින්ම අපි රාජ්‍යයන සංකල්පය පිළිබඳව විමසා බලමු. ඇත්තෙන්ම දරුවනේ, ඔබ දන්නවා අතීතයේ මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳව විමසා බලනකොට ඔයාලට පැහැදිලි ඇති විවිධ අවශ්‍යතා සඳහා විවිධ අවස්ථාවලදී මිනිසුන් එකට එක්ව කටයුතු කරලා තියෙන ආකාරයක් අපි දකිනවා. ඒ කියන්නේ දඩයම් යනකොට, දඩේමේ යනකොට, කෘෂිකාර්මික කටයුතු වලදී, මේ සෑම අවස්ථාවකම තම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී සාමූහිකව කටයුතු කිරීමට මිනිසා පුරුදු වෙලා තියෙනවා. මේ විදියට සාමූහිකව කටයුතු කරන්න ආරම්භ කළාට පස්සේ විවිධ සංවිධාන මිනිසා විසින් තම අවශ්‍යතා සඳහා නිර්මාණය කරගෙන තියෙනවා. මේ විදියට සංවිධානගත වීමේ උච්චතම හා වටිනාම අවස්ථාව ලෙස දරුවනේ මේ රාජ්‍ය නැමැති සංවිධානය පිහිටුවා ගැනීම පෙන්වා දෙන්න පුළුවන්. එතකොට අපි මේ ජීවත් වෙන්නේ රාජ්‍යයක් තුල තමයි. ඒ කියන්නේ සංවිධානාත්මක ලෙස පිහිටුවාගත් අපේ මේ රාජ්‍ය අපි හඳුන්වනවා ශ්‍රී ලංකාව කියලා. රාජ්‍ය කියන්නේ ශිෂ්ටම මානව සංවිධානයක් නේ දරුවනේ. ඒ වගේම තමයි රාජ්‍ය විධිමත් සමාජ ආයතනයක් කියලා කිව්වත් නිවැරදි. ඒ නිසා ඔබ සහ මම රාජ්‍ය කියන මේ දේශපාලන සංවිධානයේ පාලනයට යටත් වූ පුරවැසියෝ. එහෙම නේද?
ඔව් ගුරුතුමියනි. රාජ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තියෙන නිර්වචන ගැනත් අපි අපේ පුංචි නංගිලා මල්ලිලාට කියමු නේද?
ඔව්. මොකද ඒ නිර්වචන ඔස්සේත් අපිට මේ සංකල්පේ හඳුනා ගන්න පුළුවන්. පොතේ තියෙන ඉතා පැහැදිලි නිර්වචන දෙකක්. ඒ කියන්නේ දරුවනේ මහාචාර්ය ගානර් හා ඇරිස්ටෝටල් යන දාර්ශනිකයන් ඉදිරිපත් කළ නිර්වචන. මෙතනදී අපිට වැදගත් මේ නිර්වචන හා රාජ්‍ය පිළිබඳ පළවී ඇති විවිධ අදහස් සලකා බලනකොට රාජ්‍ය නිර්මාණය වීමට තිබිය යුතු වැදගත් ලක්ෂණ හතරක් අපිට පොදුවේ කතා කරන්න පුළුවන්.
එහෙමනම් ගුරුතුමියනි, අපි මුලින්ම රාජ්‍යයේ ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා කතා කරමු නේද?
ඔව්දුව. අපිට රාජ්‍යයක් තුල තියෙන ලක්ෂණ, එහෙම නැත්නම් රාජ්‍යයක් නිර්මාණය වීමට තිබිය යුතු අංග ලක්ෂණ හතරක් අඳුන්වලා දෙන්න පුළුවන්. ඒ මූලික ලක්ෂණ හතර අනුපිළිවෙලින් මතක තියාගන්න එක හරි වැදගත්.
ගුරුතුමියනි, මං හිතන්නේ අපිත් එක්ක යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. කවුද මේ පුංචි යාළුවා? අයිබෝන්.
අයිබෝන්, මම මහනුවර ධර්මයන් විද්‍යාලයේ 16 වෙනි ඉගෙනුම ලබන රවිහාර සඳසිරි.
ඔව් මල්ලි. මල්ලිට පුළුවන්ද අපි ගිය සතියේ ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට පිළිතුර ලබා දෙන්න?
ඔව්.
දැන් එහෙනම් මල්ලිගේ පිළිතුර ඉදිරිපත් කරන්න බලන්න.
ඡද්ද කොට්ටාෂයට වගකීම් නියෝජිතයෙකු තෝරාපත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබීම හා ප්‍රාදේශීය සංවර්ධනයේ ඉඩ ප්‍රස්ථාන සැලසීම.
ඔව් මල්ලි, මල්ලිගේ පිළිතුර නිවැරදි. අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි.
ඔව්, අපි සාකච්ඡා කරමින් සිටියේ විශේෂයෙන්ම මේ රාජ්‍යක දක්නට ලැබෙන ලක්ෂණ පිළිබඳව. මුලින්ම අපි බලමු මේ ලක්ෂණ හතර ඉතා කෙටියෙන් හඳුනා ගන්න දරුවනේ. අනිත් එක, මෙතනදී ඔයාලට අවධානය කරන්න ඕන කාරණයක් තියෙනවා. මේ අංග ලක්ෂණ අනුපිළිවෙලින්, ඒ කියන්නේ ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි විදියට අනුපිළිවෙලින් මතක තියා ගැනීමත් වැදගත් කියන එක. පළවෙනිම කාරණේ තමයි දරුවනේ භූමිය කියන කාරණය. එතනදී රාජ්‍යයක් කියන්නේ නිශ්චිත දේශ සීමාවකින් වටවුණ භූමි ප්‍රමාණයක් කියන එක වල දන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒකට අයත් වෙනවා දරුවනේ භූමිය වටා ඇති මුහුදු තීරය, ඊළාට භූමිය වසා පවතින අහස් කුස, මේ සියල්ලම අයිති වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම, ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65,610 පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත රාජ්‍යයක්. එතකොට දරුවනේ විවිධ භූමි ප්‍රමාණයන්ගෙන් යුක්ත රාජ්‍ය තමයි ලෝකේ පවතින්නේ. අපි අසල්වැසි රට ඉන්දියාව ගත්තොත් ඒකේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 32,87,245 පමණ වෙනවා. දැන් ඔයාලට තේරෙනව නේද දරුවනේ රාජ්‍යයන්ගේ භූමි ප්‍රමාණය එකිනෙකට වෙනස් කියලා. ඊළඟ කරුණ තමයි මේ රාජ්‍ය පිළිබඳ කතා කරනකොට ඒ තුල දක්නට තියෙන අනිත් අංග ලක්ෂණේ තමයි නිශ්චිත ජනගහනයක් දක්නට ලැබීම. රාජ්‍ය කියන්නේ මානව සංවිධානයක් නේ දරුවනේ. එතකොට ඉතින් මිනිසුන්ගෙන් තොර රාජ්‍යයක් තියෙන විදිහක් නෑ නේද? එහෙමනම් රාජ්‍ය නැමැති නිශ්චිත භූමි කොටසේ ජීවත් වෙන යම් නිශ්චිතයයි කියන්න පුළුවන් ජනගහනයකුත් ඉන්නවා. ඔයාලට උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ ජනගහනය. අපි දන්නවා මේ වෙනකොට 2,20,00,000 ආසන්න ජනගහනයක් ඉන්නවා. ඒ වගේම ඉන්දියාව ගත්තොත් අපේ අසල්වැසි රට, ඒ රටේ බිලියන 1.18 පමණ ජනගහනයක් දකින්න ලැබෙනවා. එහෙනම් ඔබට දැන් පැහැදිලි, රාජ්‍ය තුල නිශ්චිත ජනගහනයක් ජීවත් වුණාට රාජ්‍යෙන් රාජ්‍යයට ඒ ඉන්න ජනගහනයේ ප්‍රමාණය වෙනස් වෙන බව. තුන්වෙනි ලක්ෂණයේ විදියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ජිත්මිනීදුව?
ගුරුතුමියනි, ආණ්ඩුවක් පැවතීම කියන කාරණය නේද? රාජ්‍යයේ කැමැත්ත ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන ආයතනය ආණ්ඩුව කියලා කියන්න පුළුවන් නේද?
හරියටම හරිදුව. රාජ්‍ය ඇති වුණාට පස්සේ තමයි ආණ්ඩුව බිහි වෙන්නේ. රාජ්‍ය තුල නීතිය සාමය ආරක්ෂා කරමින් පුරවැසියන් පොදු අරමුණක් කරා මෙහෙවන්නේ කවුද? පුරවැසියන් පොදු අරමුණක් කරා මෙහෙවන්නේ දරුවනේ ආණ්ඩුව. මීළඟට අපිට තියෙන්නේ රාජ්‍යක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ හතර අතරින් අවසාන ලක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන්න. ස්වාධිපති බලය යන්න හඳුනා ගැනීම. ඉතා සරලව කියනවා නම් දරුවනේ, රාජ්‍යයක් සතු උත්තරීතර බලය තමයි ස්වාධිපති බලය විදියට හඳුන්වන්නේ. මේ ස්වාධිපති බලය නිසා, රාජ්‍යයකට තියෙන මේ ස්වාධිපති බලය නිසා නීති පැනවීමටත්, එම නීතිවලට ජනතාවගේ අවනතභාවය ලබා ගැනීමටත් හැකියාව රාජ්‍යයකට තියෙනවා. එහෙනම් දරුවනේ, රාජ්‍ය කියන සංකල්පය ගැන මූලික වශයෙන් දැනගන්න ඕන කරුණු ඔයාලට දැන් දැනගන්න ලැබුණා කියලා මම හිතනවා.
ඔව් ගුරු මෑණියනි, මම හිතන්නේ අපි වහගෙන ඉන්න අපේ පුංචි යාළුවන්ටත් හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. එතකොට අපි බලමු ගුරු මෑණියනි, මේ ජාතික රාජ්‍ය කියන්නේ මොකද්ද කියලා.
ඔව්, වර්තමානයේ බොහෝ රාජ්‍ය ජාතික රාජ්‍ය විදියට හඳුන්වනවා. යම් කිසේ ප්‍රදේශයකට අයත් ජන කොටසක් තමන්ට ආවේනික සංස්කෘතික භාෂාමය ආගමික විශේෂතා මුල් කරගෙන පිටවාගත් සංවිධානයක් තමයි ජාතික රාජ්‍ය කියන්නේ. අපි ඇත්තටම විමසා බැලුවොත් දරුවනේ, ජාතික රාජ්‍ය බොහොමයක් අතීතයේදී රාජාණ්ඩු පාලනයක් ලෙස පැවති. ඒ වගේම වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ක්‍රියාත්මක වන ඒවා. ජාතික රාජ්‍ය ගැන කතා කරනකොට ඒ හා සම්බන්ධ වැදගත්ම ලක්ෂණයක් තියෙනවා දරුවනේ. ඒ තමයි එක් ජාතියකට එක් රාජ්‍යයක් යන සංකල්පය. මේ සංකල්පය පදනම් කරගෙන තමයි දරුවනේ ජාතික රාජ්‍ය බිහි වුණේ. මේ ජාතික රාජ්‍ය දේශපාලන සංවිධානයක් ලෙස යුරෝපයේ තමයි මුලින්ම බිහි වෙන්නේ. ඒ 15 සියවසෙන් පසු කියලා ඔයාලා මතක තියාගන්න. යුරෝපයේ බිහි වූ ප්‍රථම ජාතික රාජ්‍ය මොනවද කියලාත් ඔයාලා දැනගන්න ඕනේ. තමයි එංගලන්තය හා ප්‍රංශය. ඉන් පසු බිහි වූ ජාතික රාජ්‍ය ලෙස දරුවනේ ජර්මනිය, ඉතාලිය හඳුන්වන්න පුළුවන්. ඔයාලට මතක ඇතිනේ යුරෝපයේ පුරාම පැතිරුණු ජාතික රාජ්‍ය සංකල්පයේ දරුවනේ 20 සියවසින් පසු තමයි ලෝකය පුරාම පැතිරෙන්න පටන් ගන්න. එහෙමනම් මේ විදියට ජාතික රාජ්‍ය මුලින් බිහිවීමට බලපාපු සාධකත් ඔබ දැනගෙන ඉන්න ඕනි නේද? ඇයි මේ විදියට ජාතික රාජ්‍ය බිහි වුනේ? ඔව්, රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ පුනරුදය, වැඩවසම් ක්‍රමයේ බිඳවැටි ධනවාදී ආර්ථිකයේ ගොඩනැගීම, විද්‍යාත්මක දැනුම වර්ධනය වීම කියන කාරණා දරුවනේ මෙන්න මේ ජාතික රාජ්‍ය බිහිවීම කෙරෙහි බලපාපු සාධක අතර ඉතා වැදගත් වෙනවා. හොඳයි, ජිත්මිනී දුවට පුළුවන් නේද මේ කරුණු හතර ඉතා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න? මේ අහගෙන ඉන්න දුවල පුතාලට තව ටිකක් හොඳට එතකොට මේ කරුණු මතක තියාගන්න පුළුවන් වෙයි.
ඔව් ගුරු මෑණියනි, මම එහෙනම් මේ කරුණ පිළිබඳව ඉතාමත් කෙටියෙන් අපි පුංචි නංගිලා මල්ලිලාට කියන්නම්. රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ කියන්නේ 16 සියවසේ පැවති කතෝලික පල්ලියට තිබූ අසීමිත බලයට හා දූෂණ වංචාවලට එරෙහිව ජර්මනියෙන් ආරම්භ වූ ආගමික ව්‍යාපාරයක්. එතකොට පුනරුදය කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 14 සියවසේ ඉඳලා 16 සියවස දක්වා යුරෝපයේ ඇති වූ කලාත්මක හා විද්‍යාත්මක ක්ෂේත්‍රවල සිදු වූ පුළුල් පරිවර්තනය. වැඩවසම් ක්‍රමයේ කියන්නේ ඉඩම් භුක්තිය සහ ඒ වෙනුවෙන් සේවා සැපයීම පදනම් කරගත් දේශපාලන, සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතිමය සංවිධාන ක්‍රමයක්. පසුව මේ සාම්ප්‍රදායික ප්‍රවේණි දාසයන් බිහි කළ ආර්ථික ක්‍රමය බිඳවැටීමෙන් වෙළඳාම පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් බිහි වුණා. මේකට තමයි කියන්නේ වැඩවසම් ක්‍රමය බිඳවැටි ධනවාදී ආර්ථිකයක් ගොඩනැගීම කියලා. ගුරු මෑණියනි, අපිත් එක තවත් පුංචි යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. කවුද මේ යාළුවා?
අයිබෝන්.
අයිබෝන්,
මම මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ 11 ඉගෙනුම ලබන අරුණෝදයා දකලවත්ත.
ඔව් නංගි, නංගි අපේ ප්‍රශ්නයට පිළිතුර ලබා දෙන්න දැන් අවස්ථාව තියෙනවා.
ජන සමාජික පවත්න ජන වර්ගය ආගම භාෂාව කුලය වැනි ભેද නොසලකා සියල්ලන්ගේ මතය නියෝජනය වන පරිදි නියෝජිතන් තෝරාපත් කර ගැනීමට අවස්ථාව සැලසීම සහ දේශපාලන ක්‍රියාවලිය පාත්‍රාගෙන යාමට අවශ්‍ය වන නායකයන් ප්‍රාදේශ මට්ටමින් දී කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඔව් නංගි, නංගිගේ පිළිතුර නිවැරදි. අද දවසේදී අපිට අපිත් එක්ක එකතු වුණ සොයිරියට සහ සොයිරාට බොහොමත්ම ස්තුතියි. ගුරුමෑණියනි, අපි නැවතත් අපේ සාකච්ඡාවට අවධානය යොමු කරමු නේද?
ඔව්, ජිත්මිනී දුවට කියන්න පුළුවන් ද විද්‍යාත්මක දැනුම වර්ධනය වීම සම්බන්ධයෙන් මොනවද ඔබ දන්න කරුණු?
විද්‍යාත්මක දැනුම වර්ධනය වීම කියන්නේ දැන් පුනරුදය සිදු වූ කාලයේදී විද්‍යාවේ දියුණුවක් ඇති වුණානේ. ඊට පස්සේ විශ්වය පිළිබඳ නව මත බිහි වුණා. ඒ වගේම විවිධ සොයා ගැනීම් සිදුවීම හරහා වෛද්‍ය විද්‍යාවේද විශාල දියුණුවක් ඇති වුණා.
ඔව්, බොහොම හොඳයි. මම හිතන්නේ මේ කරුණු තවදුරටත් අවබෝධ කරගන්න ඉතිහාසය විශේෂයෙන් ඔයාලට ලැබෙන දැනුමත් වැදගත් වෙනවා. එහෙම නේද ජිත්මිනී දුව?
ඔව්, ඇත්තෙන්ම ගුරුමෑණියනි. 10 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂය තුල මීට අදාළ කරුණු බොහොමයක් අපි ඉගෙන ගන්නවා. එතකොට එංගලන්තය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය වැනි රටවල් ඇයි ප්‍රබල ජාතික රාජ්‍ය ලෙස කැපී පෙනෙන්නේ? ඒකට හේතු තියනවා නේද ගුරුමෑණියනි?
ඔව්, අපි ඒ කාරණේ මේ පුංචි දුවල පුතාලට පැහැදිලි කරලා දෙමු. අපි දැන් විස්තර කළ කරුණු සියල්ලම මීට පෙර ජාතික රාජ්‍ය බිහිවීමට හේතු වුණා. නමුත් දැන් අපි බලමු ඇතැම් රටවල් ප්‍රබල ජාතික රාජ්‍ය බවට පත්වීමට බලපානපු හේතු මොනවද කියලා. ඒ අතරින් දරුවනේ ජාතික ඒකාග්‍රතාවය තිබීම, ඒ රටවල තිබුණ යුද, ඒ වගේම නාවික ශක්තිය, ඒ රටවල් සතු ආර්ථිකයේ දියුණුව, ඒ වගේම රාජ්‍ය ඒ රාජ්‍යවල හිටපු ජාතීන් සතු නිර්මාණශීලී හැකියාව ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි දරුවනේ ඔබ මේ සඳහන් අහපු විදිහට මේ ජාතික රාජ්‍යන් ප්‍රබල ජාතික රාජ්‍යන් බවට කැපී පෙනී සිටීමට හේතු වුණේ. හොඳයි, එහෙමනම් දුවේ පුතේ අපි මේ කාරණා පොදුවේ කතා කරමු. මේ ජාතික රාජ්‍යන් පිළිබඳව කතා කරනකොට ඔබ විසින් වඩාත් අවධානය යොමු කළ යුතු තවත් කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ජාතික රාජ්‍යයක් සම්බන්ධයෙන් රාජ්‍යන් සම්බන්ධයෙන් දකින්න ලැබෙන පොදු ලක්ෂණ. එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් යන සංකල්පය මත තමයි පුතේ මේ සංවිධාන බිහි වෙන්නේ. උන්නේ එක ලක්ෂණයක්. ඊළඟට භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපති බලය යන අංගයන්ගෙන් සමන්විත වීම කියන කාරණේ තවත් ලක්ෂණයක්. ඒ වගේම තමයි වෘත්තීය නිලබල පැලැන්තියක් මගින් පාලන බලතල මෙහෙවීම, අභ්‍යන්තර හා බාහිර කටයුතු සම්බන්ධයෙන් ස්වාධිපති බලයන් බිහි හිමිවීම කියන කාරණා මෙතනදී වැදගත් වෙනවා.
ගුරුමෑණියනි, 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය ලෙස ඇවිත් තිබුණු ප්‍රශ්නයක් මට මතක් වුණා. ඒ තමා රාජ්‍ය තුල දක්නට ලැබෙන ප්‍රධාන ස්වරූප දෙක නම් කරන්න කියන ප්‍රශ්නය.
ඔව්, රාජ්‍ය ගැන කරුණු හදාන්නකොට අපි රාජ්‍යයන්ගේ ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕනි දරුණේ. ඒ කියන්නේ රාජ්‍යයන් තම පාලන කටයුත්තේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තම මධ්‍යම ආණ්ඩුව ප්‍රාදේශීය පාලන ආයතන අතර පාලන බලය බෙදා දීම සිදු කරන්නේ. මෙන්න මේ බෙදා දෙන ආකාරයේ මත පුතේ රාජ්‍යයන්ගේ ස්වරූප දෙකක් නිර්මාණය වෙනවා. ඒවා විදිහට මට ඔයාලට පෙන්වලා දෙන්න පුළුවන්. ඒකීය රාජ්‍ය හා සංධීය රාජ්‍ය. ඒකීය රාජ්‍ය කියන්නේ පුතේ එක් මධ්‍යම ආණ්ඩුවක් යටතේ බලය ඒකරාශී වී ක්‍රියාත්මක වෙන රාජ්‍යයන්. සංධීය රාජ්‍යයන් කියන්නේ තල දෙක ආණ්ඩු ක්‍රමයක් දක්නට ලැබෙන රාජ්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් තල දෙක ආණ්ඩු ක්‍රියාත්මක වෙන පාලන ක්‍රමයක් සහිත රාජ්‍ය තමයි දරුවනේ සංධීය රාජ්‍ය කියන්නේ.
හොඳයි යාළුවනේ, අපි දැන් රාජ්‍යන සංකල්පය හොඳින් ඉගෙනගත්ත නිසා මීළඟට ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා අපේ ගුරුමෑණියන්ගෙන් අහලා බලමු.
ආණ්ඩුව කියන්නේ රාජ්‍ය කැමැත්තට ක්‍රියාවට නංවන කෙනා. ඒ කියන්නේ රාජ්‍ය කැමැත්ත ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව. ඒ වගේම මහජනතාවගේ අපේක්ෂා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන්නේ පුතේ රාජ්‍ය ප්‍රධාන නියෝජිතයා විදියට මේ ආණ්ඩුව. ඒ මහාචාර්ය ගානර් කියන විදියට, විද්වතා කියන විදියට මේ කියන නිර්වචනේ තුලිනුත් පුතේ අපිට මේ බව වඩාත් තහවුරු වෙනවා. ආණ්ඩුවක ප්‍රධාන අවයව තුනක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ තමයි ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ඔබ දන්නවද දරුවනේ, මේ ආයතන තුන මගින් ප්‍රධාන වශයෙන් ඉටුවන කාර්යයන් තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායකයේ මඟින් නීති පැනවීම, විධායකයේ මඟින් නීති ක්‍රියාත්මක කිරීම, අධිකරණයේ මඟින් යුක්තිය පසිඳලීම යන කාර්යයන් ඉෂ්ට වෙනවා.
පොඩි ක්‍රියාකාරකමක් දෙමු නේද?
ඔව්, ආදරණීය දියුවේ පුතේ, අද අපේ සාකච්ඡාව අවසන් කරන්න ඉතා වැදගත් මාතෘකාවක් ආරම්භයේදීමයි. ඒ තමයි ආණ්ඩුව පිළිබඳව තමයි අපි කතා කරේ. මෙතනදී මම ඔයාලට පොඩි ක්‍රියාකාරකමක් දෙන්න කැමති. ඊළඟ දවසට අපි මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන දවසට ඔබ ඒ කටයුතු, ඒ ක්‍රියාකාරකම් සම්පූර්ණ කරලා අපිට ඉදිරිපත් කරනන්න අවස්ථාවක් ඔබ වෙත අපි ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවස්ථාව ලබා ගන්න කියලත් මම මතක් කරනවා. හොඳයි, එහෙමනම් ඔබ දැන් මේ වෙනුවෙන් වෙනම අභ්‍යාස පොතක් තියාගෙන ලියාගන්න මේ ප්‍රශ්නය වගුවක් ඇසුරින් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක හා ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ 4 බැගින් ලියන්න.